මේ පනත්වලින් සිද්ධ වෙන්නේ? දැන් සීනි පනත නිසා වෙළඳ බ්‍රිතාන්‍යයට හොරෙන් වෙළඳාම කරපු රටවල් සමග කරපු වෙළඳාම තිබ්බා. ඒ නිසා මේව නතරකරන්න බ්‍රිතාන්‍ය නාවික හමුදාව පෙරට වඩා වෙරළබඩ තීර වෙරළබඩ ප්‍රදේශවලට යැව්වා. ඒ නිසා මේ බ්‍රිතාන්‍ය හමුදාවයි ජනපරිවාසයන් අතර ගැටුම් ඇති වුණා. ඒත් එක්කම මුදල් නෝට්ටු පනත ගත්තාම ණය ගෙවීම සඳහා ජනපදවල මුදල් නෝට්ටු නිකුත් කිරීම තහනම් කෙරුණා. මේ නිසා මුදල් නෝට්ටු තහනම් කරලා රිදී හෝ රත්තරන් වලින් මුදල් ගෙවන්න ජනපරවාසීන්ට සිදු වුණා. ඒතකොට ජනපදවැසියන් මේ පනත් වලට විරෝධය දැක්වුවා. 1765 වර්ෂයේදී බ්‍රිතාන්‍ය හඳුන්වලා දුන්න මුද්දර පනත. මේ මුද්දර පනත නිසා විශාල බලපෑමක් සිද්ධ වුණා. මොකද ඒකට හේතුව සියලුම ලිය කියවිලි වලට, නීතිමය වලපත්‍ර වලට, ඔප්පු වලට, මුද්‍රිත ලේඛන වලට මුද්දර බද්ද අය කරා. ඒ මුද්දර බද්ද නිසා මොකද වුනේ? ඇමරිකන් සමාජයේ වෙළඳුන්, නීතිඥයින්, මුද්‍රණකරුවන් වාගේ ඉහළ තත්ත්වයන් ඉසුළු පුද්ගලයින්ට පවා මේක බලපෑවා. ඒ නිසා මොකද කරේ? මේ විරෝධතාවය සංවිධානය කරන්න මේ ජාතිය නැත්නම් මේ කොටස්, මේ ජන කොටස් පෙරඹුණා. මේ පනතට එරෙහි ප්‍රබල විරෝධයක් ඇමරිකන් ජනතාව තුළින් ඉස්මතු වුණා. මේ විරෝධතා සංවිධානය කිරීමේදී ජනපද අතර එක්සත්භාවයක් ඇති වුණා. ඒක ඉතාම වැදගත් ලක්ෂණයක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එතන මේ බ්‍රිතාන්‍යයෙන් මේ අය බදුවලේ මේ අය කරපු බදු වලට අමතරව තේ, වීදුරු, කඩදාසි වාගේ ඇමරිකාව ආනයනය කළ භාණ්ඩවලිනුත් තීරු බදු ගාස්තු වැඩි කරා. එතකොට අපිට පේනවා බ්‍රිතාන්‍යයෙන් විසින් පනවන ලද මේ පනත් අනුව ඇමරිකාවේ සිටි බ්‍රිතාන්‍ය සේනාංකවලට ඇමරිකාවේ ජාතීන්ට වාසස්ථාන සපයන්න සිද්ධ වෙනවා. මූල්‍ය ප්‍රතිපාලන ලබා දෙන්න සිද්ධ වෙනවා. සියලුම පහසුකම් සපයන්ට සිද්ධ වෙනවා. ඒ නිසා ජනපදවාසීන් මේවට එරෙහිව උද්ඝෝෂණ කරා. මේවා මර්ධනය කරන්න ජනපදවල තිබුණු විවස්ථාදායක සභහ විසුරුවා හැරියා. ඒත් එක්කම මේ මර්ධනකාරී ක්‍රියාපිළිවෙත දියත් කරනකොට බ්‍රිතාන්‍ය ඇමරිකන් ජනතාව බ්‍රිතාන්‍යෙන් නිදහස ලබා ගැනීමේ අරමුණෙන් සංවිධානය වුණා. සටන් කරා. සටන් කිරීමට පෙළඹුණා. එතන මෙන්න මේ தත්ත්වය දිහා බලනකොට ඇමරිකානු නිදහස් සටන විප්ලවයක් බවට පත් වෙලා තිබුණා. දැන් ඕගලන්ට පැහැදිලි වෙනවා ඇමරිකානු නිදහස් සටන ඇති උනේ මොන ආකාරයටද, බ්‍රිතාන්‍යයන්ගේ කටයුතු කළේ මොන ආකාරයටද, බ්‍රිතාන්‍යයන්ගේ විරඳ කටයුතු සහ නීති රීති වලට ඔවුන්ගේ ප්‍රතිචාර දැක්විය මොන ආකාරයටද, එතන බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකන් ජනතාවට මේ විශේෂයෙන්ම මේ ඇමරිකාන් හමුදාව විශේෂයෙන්ම ඇමරිකාව තුළ පිහිටවපු බ්‍රිතාන්‍ය හමුදාවන්ට කටයුතු කරේ කොයි ආකාරයටද, මේ බ්‍රිතාන්‍ය හමුදාවට වාසස්ථාන සපයන්න සිද්ධ වුණා, ඒ වගේම මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න සිද්ධ වුණා, අවශ්‍ය සියලුම පහසුකම් සපයන්න සිද්ධ වුණා, ඒවට එරෙහිව ජනපදවාසීන් කොහොමද කටයුතු කරේ කියන එක අවසානයේදී මේ නිදහස් වටන අපේ ඇමරිකන් විප්ලවයක් බවට පත් වුණා කියන එක හඳුනා ගත්තා. දැන් දුවේ අපි ඊළඟට එහෙනම් බලමු ඇමරිකන් විප්ලවයට තුඩු දුන් හේතුව. හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි ඇමරිකන් ජනපද වාසීන් කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය මැදිහත් වීම අඩුවෙන් පැවති කාලයකට පාලනයකට තමයි හුරු වෙලා හිටියේ. ඔකට පේනවා බ්‍රිතාන්‍ය ජාතීන් අර යුද්ධ හත් අවුරුදු යුද්ධයට සම්බන්ධ වෙලා එහෙම තිබ්බ නිසා ජනපදවල වාසීන් නිදහසේ කාලේ ගත කරා. එතකොට මේ ඇමරිකානු ජනපද වාසීන් කාලයක් තිස්සේ මේ බ්‍රිතාන්‍ය මැදිහත් වීම අඩු වශයෙන් පැවති පාලනයකට තමයි හුරු වෙලා හිටියේ. එතන බ්‍රිතාන්‍ය ජාතීන් මැදි වෙනවට ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. ඒක එක හේතුවක්. අනෙත් එක තමයි බ්‍රිතාන්‍ය ජාතීන් අනුගමනය කළ තමන්ගේ රටට වාසිදායක ආර්ථික ප්‍රතිපත්තිය. කියන්නේ මේගොල්ලෝ නිෂ්පාදනය කරන දේවල්ම මේ ජනපදවාසීන්ට ගන්න කිව්වා. ඒත් ඒක ජනපදවාසීන්ට බ්‍රිතාන්‍යයෙන් ගේන දේවල් නිෂ්පාදනය කරන්න දුන්නේ නැහැ. ඒත් එක්කම වෙනත් රටවල් සමග ගනුදෙනු කරන්න දුන්නේ නැහැ. බ්‍රිතාන්‍ය හරහා ගනුදෙනු කරන්න කියලා කිව්වා. ඒතකොට මේ ආර්ථික ප්‍රතිපත්තිය හුඟක් වෙලාවට මේගොල්ලන්ට පීඩාකාරී වුණා. අවාසි සහගත වුණා. ඒත් එක්කම ජනපදවාසීන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිසි ලෙස අවබෝධ කරගෙන හිටියේ නැහැ. ඒ වගේම 1763 පසුව පැන වූ අනපනත් සහ නව බදු වර්ග ජනපදවාසීන්ගේ සාධාරණ සටන් මර්ධනය කිරීමට බ්‍රිතාන්‍යයෙන් කටයුතු කරපු ආකාරය නිදහස පිළිබඳ ජනපද වැසියන් තුළ ඇති වූ උනන්දුව ඔන්න ඔය කියන කරුණු හය බලපෑවා ඇමරිකන් විප්ලවයක් ඇතිවීම සඳහා. පැහැදිලි නේද? එහෙනම් අපි බලමු දැන් මේ ඇමරිකන් විප්ලවය කොහොමද ඇති වෙන්නේ කියලා. 1763 පස්සේ බ්‍රිතාන්‍ය විසින් හඳුන්වලා දුන්න මේ නව අණ පනත් හා බදු වර්ගවලට එරෙහිව විරෝධතා ජනපදවාසීන් තුලින් ඇති වුණා. ඒ ජනපදවාසීන් තුල නිදහස් සටනක් සඳහා පෙළඹවීමක් තමයි දක්නට ලැබුණේ. මොකද මේ නව පනත් අතරින් අපි කිව්ව ප්‍රබලම විරෝධයක් මතුනේ මුද්දර පනත. දැන් අපිට පේනවා මුද්දර පනත පමණක් නෙමෙයි දැන් මේගොල්ලෝ මොකද කරේ බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ධනය කරන්න පෙළඹුණා. එවකට බ්‍රිතාන්‍ය පැවැති සම්ප්‍රදාය අනුව අපි දන්නවා බදු පැනවීමේ බලය හිමි වුණේ මහජන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවට. දැන් මොකද වෙන්නේ? ඇමරිකන් ජනපද වෙනුවෙන් නියෝජිතයින් සහභාගී වුණේ නැහැ. ඒ නිසා තමන්ගේ රට වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බදු පනවන්න බලයක් නැහැ කියන එක තමයි ජනපදවාසීන්ගේ මතය උනේ. මේ මතය අනුව ඇමරිකන් ජනපද පුරා ප්‍රචාරය වුණා. මොකද්ද? අපි දන්නවා ඇමරිකන් නිදහස් සටනේ සටන් පාඩය. මොකද්ද දරුවනේ? නියෝජිතයන් නැතිනම් බදුත් නැත. ඉතින් ඇමරිකන් නිදහස් සටනේ සටන් පාඩේ. ඒ අනුව අපට පේනවා ආර්ථික කරුණු මත ඇති වුණ විරෝධතාවය දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙමින් පැවතුණා. තද ඇමරිකානු නිදහස් ජනපදයේ නැත්නම් ඇමරිකානු ජනපදයේ වාසීන් වෙනුවෙන් නියෝජනයක් නැත්තම් ඒ රටට බදු පනවන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලයක් නැහැ කියන එක තමයි මේගොල්ලෝ කිව්වේ. ඒ නිසා නියෝජිතයන් නැතිනම් බදුත් නැත. ගත් වෙලාවට ඔන්න ප්‍රශ්න හදලා තිබුණා. ඔන්න ඔය සටන් පාඨය දාලා මේ සටන් පාඨයේ කුමන විප්ලවයක් හා සම්බන්ධද ආදි වශයෙන් එහෙනම් අපිට පැහැදිලිවම හඳුනා ගන්න ඕනේ නියෝජිතයන් නැතිනම් බදුත් නැත සටන් පාඨය ඇමරිකන් විප්ලවය හා සම්බන්ධයි කියලා. එතකොට ඔන්න මුද්දර පනතට එරෙහිව ඇතිවෙච්ච මේ ප්‍රබල විරෝධය නිසා බ්‍රිතාන්‍ය රජය මොකද කරේ? මේ මුද්දර පනත අවලංගු කරා. නමුත් ඇමරිකානු ජනපද සම්බන්ධයෙන් නීති පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලයක් තියෙනවා කියන එක ඒගොල්ලෝ තවදුරටත් ප්‍රකාශ කරා. ඒ නිසා මුද්දර බදුවාගේ ඍජු බදු වලට ඇමරිකන් ජනතාව විරුද්ධ බව තේරුම් ගත්ත බ්‍රිතාන්‍ය රජය මොකද කරේ? තමන්ගේ ආදායම වැඩි කර ගැනීම සඳහා 1767 දී තීරු බදු වර්ග පනවන්නට උනා. තීරු බදු කිහිපයක්ම පැනෙව්වා. මේ නිසා ඇමරිකාවට ආනයනය කළ වීදුරු, ඊයම්, කඩදාසි, තේ වගේ භාණ්ඩ වලින් තීරු ගාස්තු, තීරු බදු නියම කළා. මේ තීරු බදු එකතු කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය උත්සාහ කරත් ජනපද වාසීන් මේට විශේෂ විරෝධතාවයක් දැක්වුවා. මේ නිසා මොකද කරේ? මේ ආයනික භාණ්ඩ වලට බදු පැනවීම නිසා බ්‍රිතාන්‍ය ජනපද වාසීන් දැක්වූ විරෝධය නිසා දෙපක්ෂය අතර ගැටුම් ඇති වුණා. බොන්ස්ටන් වලදී ජනපදවාසීන් දැක් වූ විරෝධතාවයකට බ්‍රිතාන්‍ය හමුදා වෙඩි තැබීමෙන් 5 දෙනෙක් මිය ගියා. මේ ක්‍රියා නිසා ඇමරිකන් ජනතාව තුළ බ්‍රිතාන්‍ය විරෝධී හැඟීම් තවත් වර්ධනය වුණා. ජනපදවාසීන්ගේ බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය නිසා ඉහත දැක්වුණු සීරු බදු වලින් ලැබුණු ආදායමටත් වඩා කිහිප ගුණයකින් පාඩුවක් ලැබීමට බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වුණා. මේ නිසා 1770 වෙන විට මොකද කරේ? තේ බද්ද හැර ඉතුරු සීරු බදු සියල්ල අහෝසි කරා. තේ බද්ද තවදුරටත් ක්‍රියාත්මක කළේ ලාභයක් ලැබීමට වඩා ඇමරිකාව වෙනුවෙන් බදු පනවන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තවත් අයිතියක් තියෙනවා කියන එක පෙන්නුම් කිරීම සඳහා. දැන් මොකද වෙන්නේ? 1773 වර්ෂයේදී බ්‍රිතාන්‍යයෙන් පනවපු තවත් පනතක් නිසා මොකද වෙන්නේ? ඇමරිකන් ජනපදවලට ප්‍රශ්න ඇති වෙනවා. මොකද්ද වුනේ? ඇමරිකන් ජනපදවලට තේ සැපයීමේ පිළිබඳ තනි අයිතිය එක සමාගමකට පමණක් පැවරුවා. මේ නිසා ඇමරිකන් වෙළඳුන්ගේ සාම්ප්‍රදායික තේ වෙළඳාමට පහර වැදුණා. මේ නිසා කෝප වුණ, කුපිත වුණ ඇතැන් ඇමරිකානුව මොකද කරේ? බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම් විසින් ඇමරිකාවට තේ ගොඩ බැසීම අවහිර කළා. 1773 දෙසැම්බර් මාසයේදී බොන්ස්ටන් වරායේ නවතා තිබුණු තේ නැවකට වෙස් වලාගෙන ගිය ජනපද වාසීන් මොකද කරේ? මේ තේ පෙට්ටි 342 මුහුදට විසි කළ දැම්මා. මේක ඉතාම ප්‍රසිද්ධ ප්‍රකාශයක් වෙනවා ඇමරිකන් විප්ලවයා සම්බන්ධ බොස්ටන් තේ සාදය නමින්. එතකොට ඇමරිකන් විප්ලවයේ ආරම්භයට මේ බොස්ටන් තේ සාදය ඉවහල් වෙනවා කියන එක අපි හඳුනා ගන්න ඕනේ. මේකට ප්‍රතිචාරයක් වශයෙන් මේ තේවල වන්දි ගෙවන තේ බොස්ටන් වරාය වහලා දාන්නට බ්‍රිතාන්‍ය ජාතීන් කටයුතු කළා. මීට අමතරව විවිධ නීති පනවමින් ජනපදවාසීන්ගේ අදහස් නොතකා මැචචුසෙට්ස් සහ ජෝර්ජියා කියන ජනපදවල පාලනය කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තා. එතකොට බ්‍රිතාන්‍යයෙන් අනුගමනය කළ මේ මර්ධනකාරී පිළිවෙත නිසා කෝපයට පත් වුණ ජනපදවාසීන් 1774 වර්ෂයේදී පිලඩෙල්ෆියා නගරයට රැස් වෙලා සම්මේලනයක් පැවැත්තුවා. මේ පිලඩෙල්ෆියා සම්මේලනය ඇමරිකානු විප්ලවයේ එතැන් මේ පිළිබඳ ඉතිහාසයේ ප්‍රථම මහද්වීපික සම්මේලනය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ පිලඩෙල්ෆියා සම්මේලනය ඇමරිකන් නිදහස් සටනේ වැදගත් අවස්ථාවක් වුණා. ඒ කොහොමද? ජනපද 12කින් නියෝජිතයින් සහභාගි වෙලා මේ ඇමරිකන් ජනපදයින් වෙනුවෙන් නීති පැනවීමට හෝ බදු අය කරන්නට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලයක් නැහැ කියලා ප්‍රකාශ කළා. එසේම බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීමට ආරක්ෂාව පතා ජනපදවාසීන් සන්නද්ධ විය යුතු බවටත් යෝජනා සම්මත වුණා. මීට පස්සේ බ්‍රිතාන්‍ය රජය හා ඇමරිකන් ජනපද අතර පැවති සටන් උග්‍ර වුණා. 1775 වර්ෂයේදී ඇමරිකාවේ ලෙක්සින්ටන් නගරයේදී දෙපක්ෂය හමුදා අතර අවි ගැටුමක් ඇති වුණා. මේ අවි ගැටුම නිසා මරණ රාශියක්ම සිද්ධ වුණා කියලා හඳුන්වා දෙන්න පුළුවන්. අපිට පේනවා මේ පිලඩෙල්ෆියා නගරයට නැවතත් රැස් වුණ මේ ජනපදවල නියෝජිතයෝ ජනපද බටයින් මහද්වීපික හමුදාවක් ලෙස සංවිධානය වීමට තීරණය කරා. ඒ අනුව ඒ හමුදාවේ අනදෙන නිලධාරී තනතුරට පත් වුණේ ජෝර්ජ් වොෂින්ටන්. ජෝර්ජ් වොෂින්ටන් පත් කරගෙන ඇමරිකන් නිදහස් සටනට විදේශ ආධාර ලබා ගැනීම සඳහා හටයුතු කිරීමට හමිටුවක්ද පත් කර ගත්තා. එතකොට අපිට පේනවා කොහොමද ඇමරිකන් වැසියන් බ්‍රිතාන්‍යයට විරුද්ධව කටයුතු කළේ, බ්‍රිතාන්‍ය කොහොමද ඇමරිකාවට ඇමරිකානු ජනපදවාසීන්ට වෙළඳාමට සහ තීරුබදු අය කිරීම සඳහා කටයුතු කළේ කියන එක අපි දැන් හඳුනාගෙන තියෙනවා. හෙදින්දුවේ පුතේ ඊට පස්සේ අපිට පේනවා මේ බ්‍රිතාන්‍ය හමුදාවට මුහුණ දෙන්න අවශ්‍ය පසුබිමක් සකස් කරගන්න තමා ජනපදවල නියෝජිතයන්ට අවශ්‍ය වුණේ. ඒ නිසා ජනපදවල ඒකාබද්ධ නියෝජිත සභාවක් විසින් 1776 වර්ෂයේ ජූලි 4 වෙනි දින ඇමරිකන් නිදහස් ප්‍රකාශනය නිකුත් කරා. ඒතර අපි දන්නවා මේ ඇමරිකන් නිදහස් ප්‍රකාශනය ඉතාම වැදගත්. මොකද්ද ඒකට හේතුව? ඒගොල්ලෝ කියනවා මේ නිකුත් කරන ප්‍රකාශයෙන් මේගොල්ලෝ කියනවා මොකද්ද? උපතින්ම මේ නිසා සතු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් රැසක් තියෙනවා. ඇමරිකන් නිදහස් ප්‍රකාශනයේ මේගොල්ලෝ කියනවා උපතින්ම මිනිසා සතු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් රැසක්ම තිබෙනවා. ඒවා ආරක්ෂා කර ගැනීම අවශ්‍යයි. එහෙනම් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසා විසින් පිහිටුවන ආණ්ඩුවක් අවශ්‍යයි. එතකොට අපිට පැහැදිලි මහජනයා විසින් පිහිටුවන ආණ්ඩුවක් අවශ්‍යයි කියන එකේ ලියවිල්ලේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ ලියවිල්ල මගින් ඇමරිකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් වෙනවා. එතකොට ඒම ප්‍රකාශයට පත් කරාට මීට මහා බ්‍රිතාන්‍යෝ එකතු වෙන්නේ එකඟ වෙන්නේ නැහැ. එකඟ නොවිච්ච බ්‍රිතාන්‍යෝ මොකද කරන්නේ? ඇමරිකා ජනපදවලට එරෙහිව නැවතත් සටන් ආරම්භ කරනවා. මේ ගැටුම වසර කීපයක්ම පැවතුණා. සටන ආරම්භ වෙලා මුල් වසර දෙක තුල බ්‍රිතාන්‍ය හමුදාව ජයග්‍රහණය ලැබුවත් පසුව බොහෝ විට මේ බ්‍රිතාන්‍ය හමුදා අසාර්ථක වෙනවා. සැතපුම් දහස් ගණනක් දුර නුදුරු නුහුරු ප්‍රදේශයක සටන් කරන්නට සිද්ධ වීම නිසා බ්‍රිතාන්‍ය හමුදා දැඩි දුෂ්කරතාවලට මූණ පානවා. මේ දෙපක්ෂය අතර සටන්වලදී ප්‍රංශය ඇමරිකන් හමුදාවට සහාය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. පස්සේ ඉස්පාඤ්ඤයින් සහ ඕලන්දයාත් බ්‍රිතාන්‍ය විරෝධී පිළට එකතු වෙනවා. මේ නිසා ඇමරිකන් නිදහස් සටන බ්‍රිතාන්‍යයට අවාසිදායක තත්වයකට පෙරලෙනවා. ඒතර ඇමරිකාව තුල සිද්ධ වෙච්ච සටන් කිහිපයකින්ම තමන් පරාජයට පත් වෙනවා කියන එක බ්‍රිතාන්‍යයින්ට පැහැදිලි වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? 1783 වන විට බ්‍රිතාන්‍ය සාම සාකච්ඡාවලට යොමු වෙනවා. මේ සාකච්ඡා අවසානයේදී 1783 දී අත්සන් කරනවා පැරිස් සාම ගිවිසුම. මේ පැරිස් සාම ගිවිසුමට අනුව ඇමරිකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙස බ්‍රිතාන්‍ය විසින් පිළිගන්නවා. මෙන්න මේ විදිහට ඇමරිකන් ස්වාධීනතාවය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමෙන් පස්සේ 1789 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදවාසීන් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා. ඒ අනුව ජෝර්ජ් වොෂින්ටන් එහි ප්‍රථම ජනාධිපතිවරයා බවට පත් වෙනවා. දැන් පැහැදිලි දරුවනේ. එතකොට අපි දැන් ඕගලන්ට කිව්වේ කොහොමද විප්ලවයක් කියන්නේ? මොකක්ද විප්ලවයක් කියලා කියන්නේ? එතකොට ලෝකයේ ප්‍රධාන විප්ලව කීපයක් ඇති වුණා කියලා හඳුනාගත්තා. ඒ තුලින් විශේෂ විප්ලවයක් කාල තමයි ඇමරිකානු නිදහස් සටන, නැත්නම් ඇමරිකානු නිදහස් විප්ලවය. එතන ඇමරිකාවේ මේ විප්ලවයක් ඇති වෙන්න හේතු මොනවද කියලා හඳුනාගත්තා. කොහොමද ඇමරිකාව තුල ජනපද පිහිටෙව්වේ කියලා. යුරෝපීය ජාතීන් මොන මොන යුරෝපීය ජාතීන්ද බ්‍රිතාන්‍ය මොන මොන බ්‍රිතාන්‍ය ජාතීන් විශේෂයෙන්ම කේන්ද්‍ර කොටගෙන අනිත් ජාතීන්ුත් කොහොමද මේ යුරෝපයේ ජාතීන් කොහොමද ඇමරිකාව තුල ජනපද පිහිටුවන්න කටයුතු කළේ? ඒ බ්‍රිතාන්‍ය ජාතීන් ඒ අතරින් ප්‍රමුඛ වුණා කියලා හඳුනාගත්තා. පිහිටවපු ජනපද කොහොමද කියලා හඳුනාගත්තා. ඒ ජනපදවල ස්වභාවය හඳුනාගත්තා. මේ ජනපදවලට ඇමරිකන් ජනපදවලට බ්‍රිතාන්‍යයෙන් පාලනය කරේ මොන ආකාරයෙන්ද කියලා හඳුනාගත්තා. බ්‍රිතාන්‍ය පාලනය නිසා ජනපදවාසීන් පත්තුුණු අසීරු තත්ත්වයන් කොහොමද කියලා හඳුනාගත්තා. ඒත් එක්කම විතාන ජාතියෙන් පනවපු අනපනත් ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියලා හඳුනාගත්තා. ඒ නිසා බ්‍රිතාන්‍යයෙන් කොහොමද විප්ලවයක් ඇමරිකානු නිදහස් සටන කොහොමද විප්ලවයක් බවට පත්වුණේ කියලා හඳුනාගත්තා. පැනවූ බදු අතරින් බුද්ධර බද්ධ ජනතාවට බලපෑ ආකාරය පිළිබඳව හඳුනාගත්තා. ඒ අනුව වෙනදාමේද තීරුබදු අය කරලා තීරුබදු නිසා කොහොමද ගැටුම් ඇති වුණේ කියලා හඳුනාගත්තා. ඒත් එක්කම තේ විශේෂයෙන්ම තේ අපනායන ගත්තහම තේවලදී අය කළ බද්ද නිසා කොහොමද මේගොල්ලෝ කටයුතු කරේ, බොස්ටන් වරාය වසා දැම්මේ කොහොමද, තේ පෙට්ටි කොහොමද මුහුදට විසි කරේ, ඒකට වන්දිය ගෙවන තේ වරාය වසා දැම්මේ කොහොමද, විවිධ නීති පනවමින් කොහොමද බ්‍රිතාන්‍ය ජාතීන් ඇමරිකානු ජනපද මෙල්ල කරන්න කටයුතු කරේ කොහොමද කියලා අපි හඳුනාගත්තා. ඊළඟට ෆිලඩෙල්ෆියා සමුළුව ගැන හඳුනාගත්තා. ෆිලඩෙල්ෆියා සමුළුවට සහභාගී වීම නිසා මේ සටන වැදගත් වුණා කියලා අපි හඳුනාගත්තා. ඒත් එක්කම ජනපදවාසීන් විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇමරිකානු ජනපදවල වෙනුවෙන් බදු අයකරන්න අයිතියක් නැහැ කියලා හඳුනාගත්තා. නියෝජිතයින් නැතිනම් බදුත් නැත කියන සටන් පාඨය ගැන හඳුනාගත්තා. ඒත් එක්කම ජනපදවාසීන් කොහොමද ජෝර්ජ් වොෂින්ටන් නිලධාරී තනතුරට පත් කරගත්තේ කියලා හඳුනාගත්තා. ඒත් එක්කම ඇමරිකන් නිදහස් සටනට විදේශ ආධාර ලබා දීමේදී කමිටුවක් පත් කරගත්තේ කොහොමද නේද? එතකොට ඇමරිකන් නිදහස් සටනේ වැදගත්ම ඓතිහාසිකම මොකද්ද කියලා හඳුනාගත්තා. එතකොට අපි දන්නවා මිනිසා උපතින්ම මිනිසා සතු අහිමි කළ නොහැකි ඓතිහාසිකමක් ඓතිහාසිකම් තියෙනවා. ඒ ඓතිහාසිකම් නැති කරන්න බෑ කියන එක ඒවා ආරක්ෂා කිරීම වැදගත්. ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසුන් විසින් පත් කරගන්න ආණ්ඩුවක් අවශ්‍යයි කියන එක අපිට දැක්කා පැහැදිලිවම එරියවිල්ලේ සඳහන් වෙලා තිබ්බා. ඒ නිසා ඇමරිකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නිදහස් වූ රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරන්න කියලා කිව්වා. නමුත් මේකට බ්‍රිතාන්‍යෙන් එකඟ උනේ නැතුව ඇමරිකා ජනපදවලට එරෙහිව සටන් ආරම්භ කරා කියලා කිව්වා. මේ සටන්වලදී වසර කීපයක්ම පැවතුණා. සටන්වලදී ආරම්භයේදී බ්‍රිතාන්‍ය හමුදාව ජයග්‍රහණය කරත් පසු අපට පෙරුණා බ්‍රිතාන්‍ය හමුදාව අසාර්ථක වුණා කියලා. ඒකට හේතුව තමා දරුවනේ සැතපුම් දහස් ගාණක් දුර නුහුරු නුපුරුදු ප්‍රදේශයක සටන් කිරීමට සිදු වූ නිසා බ්‍රිතාන්‍ය හමුදා දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑවා. මෙන්න මේ දෙපක්ෂය අතර පැවති සටන්වලදී ප්‍රංශය විශේෂයෙන්ම ඇමරිකන් හමුදාවට උදව් කරා, සහාය ලබා දුන්නා. ඉස්පාඤ්ඤය සහ ඕලන්දය බ්‍රිතාන්‍ය විරෝධී පිරට එකතු වුණා. මෙන්න මේ නිසා ඇමරිකන් නිදහස් සටනට බ්‍රිතාන්‍යෙන්ට අවාසි දායක තත්ත්වයකට පත් වෙනවා. ඊළඟට අපිට පේනවා ඇමරිකන් නිදහස් සටනට බ්‍රිතාන්‍යයන්ට අවාසිදායක තත්ත්වයට පත් වෙනකොට ඇමරිකාව තුළ සිදු වුණ සටන් කිහිපයකින්ම තමන් පරාජයට පත් වෙනවා. ඒ පරාජයට පත්වීම නිසා 1783 වර්ෂයේ වන විට බ්‍රිතාන්‍ය සාම සාකච්ඡාවලට පෙළඹවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැරිස් සාම ගිවිසුමට අත්සන් කරලා ඇමරිකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙස බ්‍රිතාන්‍ය පිළිගන්නවා. මේ පිළිගැනීමත් සමගම ඇමරිකන් ස්වාධීනතාවය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමෙන් පසුව 1789 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදවාසී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා. ඒ අනුව ජෝර්ජ් වොෂින්ටන් එහි ප්‍රථම ජනාධිපති ධුරයට තේරීපත් වෙනවා. ඉතින් අපි දැන් බලමු මේ නිදහස් සටනේ ප්‍රතිඵල මොනවද කියලා. එතකොට බ්‍රිතාන්‍ය රජය යටතේ වෙන්ම පාලනය වූ ජනපද 13 එක්සත්ව සටන් කිරීමෙන් නිදහස දිනා ගැනීම ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක්. එම අවධිය වන විට ආසියා සහ අප්‍රිකා මහද්වීප තුල යුරෝපා රටවල යටත් කිරිත වශයෙන් පැවති රටවල් රාශියක් තිබුණා. එතකොට මේ ඇමරිකා නිදහස් සටන මේ යටත් පිරිත වලට හදිම ආදර්ශයක් වුණා. එතකොට ඇමරිකන් විප්ලවය නිසා ඇති වූ ප්‍රතිඵලයට ඇමරිකන් විප්ලවය නිසා ඇති වූ ප්‍රතිඵල කීපයක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එකක් තමා දරුවනේ ඇමරිකා එක්සත් ජනපදයේ නම් ස්වාධීන රාජ්‍යය බිහිවීම. ඇමරිකා එක්සත් ජනපදයේ නමේ ස්වාධීන රාජ්‍යය බිහිවීම. දෙවෙනි එක සමස්ත මානව සංහතියටම නිදහසේ අගය පෙන්වා දුන් අවස්ථාවක් වීම. සමස්ත මානව සංහතියටම නිදහසේ අගය පෙන්වා දුන් අවස්ථාවක් වීම. තුන්වෙනි එක මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලොව පුරා උනන්දුවක් ඇතිවීම. මීට කලින් තිබුණාට වඩා මිනිස් අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලොව පුරාම උනන්දුවක් ඇතිවීමට කටයුතු කළා. ඒ වගේම ලෝකයේ ප්‍රථම ලිඛිත සංධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීම. පළමු ලෝකයේ ප්‍රථම ලිඛිත සංධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීම. ඔන්න ඔයවා තමයි දුවේ පුතේ නිදහස් සටනේ ප්‍රතිඵල කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට දැන් පැහැදිලි වෙනවා විප්ලවයක් කියන්නේ මොකද්ද, විප්ලවයේ ඇතිවන ශේස්ත්‍ර මොනවද, ඒත් එක්කම මේ විප්ලව අතර ප්‍රධාන විප්ලව ගත්තහම ආර්ථික කරුණු නිසා විප්ලව ඇති වුණා කිව්වා, ආගමික කරුණු නිසා විප්ලව ඇති වුණා කිව්වා, දේශපාලන ශේස්ත්‍රයේ විප්ලව ඇති වුණා කිව්වා. එහෙනම් මේ විප්ලවයක් කියලා කිව්වේ මොකද්ද? කිසියම් ශේස්ත්‍රයක් තුළ කෙටි කාලයකදී ඇති වූ ප්‍රබල වෙනස් වීම. එහෙනම් මේ ප්‍රබල වෙනස් වීම කාර්මික විප්ලවයක් තුලින් දැක්කා අපි, එනට ආගමික විප්ලව තුලින් අපි දැක්කා, දේශපාලන තුලින් දැක්කා. එහෙනම් මේ දේශපාලන විප්ලව අතර විප්ලව තුනක් වැදගත් වෙනවා කියලා කිව්වා. මොකද්ද? එකක් අපි දන්නවා ඇමරිකානු විප්ලවය, අනිත් එක ප්‍රංශ විප්ලවය, අනිත් එක රුසියන් විප්ලවය. එහෙනම් දැන් මේ විප්ලව ආශ්‍රයෙන් මම ඕගලන්ට දෙනවා ක්‍රියාකාරකම. පළවෙනි එක ඇමරිකන් විප්ලවය ආශ්‍රයෙන් බහුවර්ණ ප්‍රශ්න 10ක් සකස් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඇමරිකාවේ ජනපද පිහිට වූ යුරෝපා ජාතීන් තුනක් නම් කරන්න. දෙවෙනි කොටස ඇමරිකානු විප්ලවයට බලපෑ හේතු හතරක් ලියන්න. තුන්වෙනි කොටස ඇමරිකානු නිදහස් සටනේ ප්‍රතිඵල හතරක් නම් කරන්න. තුන්වෙනි ප්‍රශ්නය කෙටි පිළිතුරු සපයන්න. 1. විප්ලවයේ නම. 2. විප්ලවයේ සිදු වූ වර්ෂය. 3. විප්ලවයේ සිදුවීමට ආසන්නතම හේතුව. 4. විප්ලවයේ සටන් පාඨය. 5. නිදහස් සටනේ අනදෙන නිලධාරියා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ පාඩම අපද අපි හඳුනාගත්තේ ඇමරිකානු නිදහස් සටන හෙවත් ඇමරිකානු විප්ලවය. එහෙනම් අපි ඊළඟ දවසේ අපි හඳුනා ගනිමු ප්‍රංශ විප්ලවය පිළිබඳව. ඉතින් දුවේ පුතේ ඔබලා හැමදෙනාට ආයුබෝවන්.